සැබෑව සමග සමාහිත වුණු සුබ සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍ර ඔබ සැමටම විදසුනට නිදසුණක් විපස්සනාව පිළිබඳ වැඩසටහන් මාලාවේ අද දවසේ මේ සතියේ භාවනාවටයි ඔබ අප මේ එකතු වෙන්නේ අප හොඳින් පැහැදිලි කරගත්තා වඩා වින්දනීය භාවනාව තමා සමත භාවනාව එහි තිබෙන කායික මානසික සංසිඳීම ඒ තමා වඩාත්ම අධ්‍යක්ීම් පැත්තෙන් වඩාත්ම ආකර්ශනීය වින්දනයක් ලබා දෙන විඳීම පැත්තෙන් ඉහළම වින්දනය තමා සමාධි වින්දනය. ඉන්මෙහා බොහෝ සුඛ වේදනා තිබෙනවා, සුව වින්දන තිබෙනවා. ඒ සියලුම සුව වින්දන අතර උත්කෘෂ්ඨම සුව වින්දනය තමා සමාධි සුවය විඳීම අතර. ඉතින් අපි ජීවිතේ පුරාම විඳින්නේ හොයාගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි එක විඳීමක් එපා කියනවා, තව විඳීමක් ඕනි කියනවා. එපා කියන්නේ දුක් වේදනාව. ඕන කියන්නේ සැප වේදනාව. ඉතින් කොපමණ එපා කිව්වත් දුක් වේදනා නැවිදින් ඉන්නේ නැහැ, එනවා. කොපමණ ඕන කිව්වත් සමහර විට සැප වේදනා පැමිණෙන්නේ නැහැ. මේ වේදනා දෙකම අපේ අනසකට අඩංගු වෙන්නේ නැහැ. එනේ අපි මේ වේදනා පිළිබඳ අපි ආඥාදායකින් නෙවෙයි. අපි දෙන අනට අනුව සැප එන්නේවත් දුක යන්නේවත් නැහැ. දෙහිම බලයක්, එහෙම හැකියාවක්, කුසලතාවයක්, සමර්ථකමක් කෙනෙකුට තිබෙනවා නම් ඉතින් ඒ ජීවිතය හරිම සැපයි. එපා කියන දුක් එකක්වත් එන්නේ නැහැ. ඕනි කියන හැම සැපක්ම එනවා. දැන් එහෙම නොවුනත් සාමාන්‍යයෙන් හැමදෙනාම හොයාගෙන යන්නේ එපඳු බලයක්. දැන් බලේ හොයාගෙන යනවා කීවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ගෙදරක ගෘහමූලික බලය, සමිතියක ප්‍රධාන බලය, නිලධාරි නිල බලය, එහෙම නැත්නම් ගමක ආයතනයක බලය, රටක ලෝකයක බලය. දැන් බලය කියවහම අපි බොහෝ විට දකින්නේ, බොහෝ විට අපට හිතෙන්නේ එහෙම අනිත්‍යව පාලනය කරන්න පුළුවන් බලයක්. ඉතින් ඒ බලය සමහරු හොයනවා, සමහරුන්ට යම් පමණකට ලැබෙනවා, 100%ක් නෑ. හැබැයි මේ හැම දෙනාම හොයන බලයක් තිබෙනවා හැම පුහුදුන් හිතක්ම. පෘථග්ජන හැම හිතක්ම හොයන බලයක් තිබෙනවා. කුමක්ද? මේ වින්දන පාලනය කිරීමේ බලය. වින්දන තමන්ට අවශ්‍ය විදිහට පරිපාලනය කරගැනීමේ බලය. මේ බලය අපිට තියෙනවා කියලත් පෘථග්ජන හිතාගෙන ඉන්නවා. ඒ පෘථග්ජන හිතක් තීරණයකට ඇවිත් තිබෙනවා. තමන්ට තිබෙනවා සාමාන්‍ය බලයක්. කුමක්ද? මේ වින්දන වේදනා හසුරවීමේ, ඇසිරවීමේ බලයක් තිබෙනවා. ඕනි කියන වේදනා ගන්නත් එපා කියන වේදනා ඉවත් කරන්න. ඉතින් එහෙම කිසියම් හිතක් එහෙම නිගමනයකට ඇවිත් තිබෙනවද ඒ හිත පුහුදුන් හිතක්. දැන් පුහුදුන් හිත අඳුනාගන්න විවිධ මාන තිබෙනවා. මාන කියන්නේ මිනුම් තිබෙනවා, ලක්ෂණ තිබෙනවා. මේ එකම ලක්ෂණේ නොවේ. නමුත් මෙයත් එක ලක්ෂණයක්. කුමක්ද? පුහුදුන් හිතට හිතෙනවා තමන්ට පිළිවන් කියා තමන් විඳින්න ඕනේ මොනවද, නොවිඳින්නට ඕනේ මොනවද කියා වෙන් කරගෙන විඳිය යුතු දේ පමණක් විඳින්නත්, නොවිඳිය යුතු දේ විඳින්නේ නැතුව ඉන්නත්. පැහැදිලිව තේරුම් ගන්න මේ කටුක වින්දනවලදී දුක් වෙයිම දුක් වෙන නිසා කියන්න බෑ කෙනෙක් පුහුදුන් නොවේ කියලා. දැන් මේ කාරණයක් පැහැදිලි කරගන්න කිසියම් උදාහරණයකට හිතන්න. කායික වේදනාවක්, අසනීපයක්, එහෙම නැතිනම් තුවාලයක් නිසා කෙනෙක් කායිකවත් විඳින්න පුළුවන්, මානසිකවත් විඳින්න පුළුවන් දුක. හැබැයි එයින් කියන්න බෑ ඒ තැනත්තා පුහුදුන් කෙනෙක් කියලා. මොකද පුහුදුන් අයත් පුහුදුන් නොවන අයත් පුහුදුන් නොවූ පමණින්ම අසහනයටපත් වෙන්නේ නැහැ කියන්න බෑ. මොකද පුහුදුන් නොවූ පමණින්ම මේ ගමන ඉවර වෙන්නේ නැහැ. හැබැයි ගමන පටන් ගන්නෙ පුහුදුන් නොවන තැනකින්. එතකොට පුහුදුන් කෙනයි පුහුදුන් නොවන කෙනයි, එහෙම නැත්නම් පුහුදුන් හිතයි පුහුදුන් නොවන හිතයි වෙන් කරගන්න පුළුවන් මායිමක් තමා, කඩයිමක් තමා මේ බලයේ පිළිබඳ රැවටීම. පුහුදුන් හිත තමන්ට නැති බලයකට රැවටිලායි. නැති බලයකට. මොකද්ද නැති බලය? මේ තමන්ට රිසි පරිදි තමන්ගේ කියලා හිතන් ඉන්න දේවල් එහා මෙහා කරන්න, ඇදලා ගන්න, තුරුල් කරගන්න, ඇතිතරම් කාලයක් ළඟ තියාගන්න, එපා වෙනකොට විසික් කරන්න, එහෙම හැකියාවක් තිබෙනවා කියා. එහෙම රැවටිලා. ඒතර මේක රැවටීමක්. ඇයි රැවටීමක් කියන්නේ? එය කවදාවත් ඉතු නොවුණු දෙයක්. එහෙම තැනකට පුහුදුන් හිතට එන්න බෑ කවදාවත්. ඇවිල්ලත් නෑ. හැබැයි එන්න පුළුවන් කියන හීනේ මේ පුහුදුන් හිත දකිනවා. ඒ හීනේ හැබෑ කරගන්න කළ හැකි සෑම දෙයක්ම ඒ පුහුදුන් හිත කරනවා. කළ හැකි සෑම දෙයක්ම. ඉතින් මේ හැබැයි මෙතන තිබෙන අවාසනාව මොකද්ද? පුහුදුන් හිත ඇත්තටම දන්නේ තමන්ට කරන්න පුළුවන් කුමක්ද කියලා. තමන්ට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ බලය අඳුනගෙන නැහැ. මේ අඳුනගෙන තියෙන්නේ වෙනම බලයක්. නැති බලයක් තියෙනවා කියලා ආරූඪ කරගෙන තමන්ට උපතින්ම නොලැබුණු ජීවත් වීමෙනුත් අත්පත් කරගන්න බැරි වුණු බලයක් තිබෙනවා කියලා ඒ බලය පාවිච්චි කරන්න හදනවා. ඉතින් පාවිච්චි කරන්න ගියාම ඒ කියන දේ කිසිම කෙනෙක් අහන්නේ නැහැ. කෙනෙක් කියන්නේ මේ ඇතුලේ ඉන්න කෙනෙක්වත් අහන්නේ නැහැ. වැඩිපුරම අහන්නේ බිඳි වේදනා අහන්නේම නැහැ. අහන්න නැති වෙනකොට ඔන්න සටන පටන් ගන්නවා. පුහුදුන් හිත හැම විටම ඉන්නේ සටනක. ඒ සටන එන්නේ කොතනින්ද? මේ තමන්ගේ බලය රැක ගැනීම පිළිබඳ සටනක. මෙහෙම දිගට ගියොත් තමන් නැත්තටම නැති වෙලා යයි. තමන් කිසිවෙක් නොවේ කියන තැනට එයි. මම හිස් කෙනෙක් වෙයි, පුහු කෙනෙක් වෙයි, පඹයෙක් වෙයි, එහෙම වෙන්න දෙන්න බෑ. මං කොහොම හරි මගේ ආධිපත්‍යයේ පතුරවන්න ඕනේ. මෙන්න මේ මූලික කල්පනාවෙන් පුදුන් හිත සටන් කරනවා හැම දෙනා එක්කම. ඉතින් හැම දෙනාම කියන්නේ මේ ඇතුලේ ඉන්න හැම දෙනා එක්කම. ඇතුලේ කියන්නේ හිතේම, හිතම ඇසුරු කරන හැම දෙනා එක්කම සටනක් කරනවා. ඉතින් වැඩිපුරම සටන් කරන්නේ වින්දන එක්ක, වේදනා එක්ක. ඒ සටනින් හිත සමහර වෙලාවට දිනුවා කියලා ජයපෙන් බොන වෙලාවල් තිබෙනවා, බොහොම සුළු වෙලාවකට. හැබැයි ටික වෙලාවකින් පරදිනවා. ඉතින් පෙරදුනහම කම්පාවටපත් වෙනවා, කාලයක් කරබාගෙන ඉන්නවා, ආපහු ආයුධ සන්නද්ධව ආයෙත් සටනට යනවා. කල්යාණ මිත්‍රේනි, මේ තමයි ජීවිතේ. මේක නම් නෙමෙයි ජීවත් වීම කියන්නේ. හැබැයි මේක තමයි කරන්න වෙලා තිබෙන්නේ. මේ පුහුදුන් හිතත් එක්ක අපිට සටන් කරන්න තමයි සිදු වෙලා තියෙන්නේ. හැම විටම සංග්‍රාම භූමියක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි ධනයෙන් බලනවා මේ බලය අත්පත් කරගන්න, වෙන දේවල් වලින් බලනවා. ඒ කිසිවකින් බැරි වුණහම තමයි සමාධියෙන් පුළුවන් කියලා ඉන්නේ. හොඳ සමාධියක් හදාගත්තොත්, හොඳ චිත්ත ශක්තියක් ගොඩනගා ගත්තොත් අන්න අපිට පුළුවනි අහිමිනවන සුව වින්දනයක් ජීවිත කාලෙටම විඳින්න. ඉතින් පුළුවන් අහිමිනවන සුව වින්දනයක් ජීවිත කාලෙටම විඳින්න පුළුවන්. ලොකු කැපකිරීමක් කර අනිත් සියල්ල අත්හැරලා ඒ වෙනුවෙන්ම කාලය කැප කරලා ප්‍රමාණිකූල පුහුණුවකින් හොඳ ආචාර ධර්ම මත ගොඩනගාගත් ජීවිතයක පුළුවනි. බැරි නැහැ. ඉතින් ඒ සුව වින්දනය, ඒ හිත එකඟ වෙන විට ලබන සුව වින්දනය සමාන කරන්න බෑ ජීවිතයේ වින්ද ඉහළම සුඛයටවත්. ඊටත් ඉහළයි සමාධිය. ඉතින් ඒ නිසායි සමාධියට, භවනාවට බොහෝ දෙනෙක් කැමති. එය වේදනා නාශකයක්. සමාධිය කියන්නේ වේදනා නාශකයක්. ජීවිතය කියන්නේ වේදනාවක්. වේදනාව කියලා දැනෙන වෙලාවලුත් තියෙනවා, නොදැනෙන වෙලාවලුත් තිබෙනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම ජීවිතය වේදනාවක්. දුකක් කියනවම නෙමෙයි, ජීවිතය වේදනාවක්. ඉතින් මේ වේදනාව නැති කරගන්න ක්‍රමයක් පුදුන් හිත දන්නේ නැහැ. පුදුන් හිත දන්නේ නැහැ ජීවිතේ නැමැති වේදනාව කොහොමද නැති කරගන්නේ කියලා. ඒ වෙනුවට හොයනවා වේදනා නාශක. සාමාන්‍යයෙන් හොයන්නේ වේදනා නාශක. හොඳට බලන්න, තිත්තක් නැති කරගන්න පැණිරහක්, ගඳක් නැති කරගන්න සුවඳක්. එතකොට අවලස්සනක් වහගන්න ලස්සනක්. දැන් මේ හැම විටම බලන්න මොකක් හරි වහගන්න, අපි අකමැති දෙයක් ආවරණය කරගන්න, හංගගන්න, නොපෙනී තබා ගන්න තමයි මේ ජීවිතේම උත්සාහ කරන්නේ. ඉතින් මුළු ජීවිතේම අපි හොයන්නේ වේදනා නාශක, වේදනා නාශක. ඒ සාමාන්‍ය ජීවිතේ හොයන වේදනා නාශක, ලැබෙන වේදනා නාශක වලින් කිසියම් දුරකට සමනය වෙන වේදනා තිබෙනවා, කිසියම් දුරකට අඩු වෙන වේදනා තිබෙනවා. හැබැයි ආයෙ මතු වෙනවා. ඒ ආයෙත් තිත්ත දැනෙන්න පටන් ගන්නවා, ගඳ දැනෙන්න පටන් ගන්නවා, වියෝව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් බොහෝ ආයේ ප්‍රශ්න ටික එනවා. ඉතින් ආයෙත් වේදනානාශක හොයනවා. මේ හැම දෙයක්ම ජීවිතයේ අපි පාවිච්චි කරන්නේ වේදනානාශක විදිහට. වේදනානාශක විදිහට හැම දෙයක්ම යහළුවන් පවා ඉහෙලියන් පවා හිතවතුන් ඥාතීන් මේ හැම කෙනෙක්ම අපි යොදා ගන්නවා වේදනානාශකයක්. ඒ අයත් අපි යොදා ගන්නවා ඒ අයගේ වේදනා සමනය කරන්න වේදනානාශකයක් විදිහට. ඉතින් වේදනානාශකවල ස්වභාවය අපි දන්නවනේ. එක ටික වෙලාවක් තියෙනවා. හොඳ ප්‍රබල වේදනානාශකයක් නම් ටික වෙලාවක් ඒ වේදනාව දැනෙන්නේ නැතිලා යනවා. නිර්වින්දණය වෙන්න පුළුවන් ටික වෙලාවක්. හැබැයි ආපහු ඒ වේදනානාශකයේ බලය අඩු වුණාම වේදනාව දැනෙන්න පටන් ගන්නවා. එතකොට ආයත් වේදනානාශකයක් ගන්න වෙනවා. ඉතින් මුළු ජීවිතේම මේ විදිහට අපි වේදනානාශකයකින් වේදනානාශකයකට යනවා. මුලින් ගත්ත වේදනානාශකයට වැඩිය ඊට වැඩිය ප්‍රබල වේදනානාශකයක් දෙවෙනියට ගන්න. තුන්වෙනියට, හතරවෙනියට හොඳට බලන්න පුංචි කාලේ කෙනෙක් සතුටු වෙන්න කළ දේ මොනතරම් සරලද? හැබැයි එකකින්වත් අද සතුටක් නැහැ. අද සතුටු වෙන්න කරන දේ හෙට සතුටක් නැහැ. ඊට වැඩිය වෙනස් දෙයක්, ඊට වැඩිය වියදම් අධික දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. කල්‍යාණ මිත්‍රේනි, මෙහෙම ගිහිල්ලා දවසක් එනවා මොනම වේදනානාශකයකටවත් අහන්නේ නැති. ඒ නිස්සභාවයේ උපරිම මාත්‍රාව ගත්තොත්, හයි ඩෝස් එක ගත්තොත්, ඒ මැක්සිමම් ඩෝස් එක ගත්තට පස්සේ පේන් කිලර්ස් වල ඊට පස්සේ ගන්න දෙයක් නැහැ. හැබැයි වේදනාව තියෙනවා. ඔබටත් මටත් මුණ ගැහෙනවා එපඳු තැනට පැමිණි මිත්‍රයන්, හිතවතුන්, ඥාතීන්, පවුලේ අය, මිනිසුන්. කෙබඳු තැනකට පැමිණි අයද? සතුටු වෙන්න කරන්න දෙයක් නැහැ. සතුටක් නැහැ ජීවිතේ. කිසිම සතුටක් නැහැ තියෙන්නේ. දුක තියෙන්නේ. හැබැයි ඒ සතුට ලබා ගන්න, දුක නැති කරගන්න බලයුතු දෙයක් නැහැ. කරන්න පුළුවන් හැම දෙයක්ම ජීවිතේ කරලා. හැම දෙයක්ම කරලා. දැන් ඉන්නේ හිස් තැනක. හිස් තැනක හරියට කාන්තාරයක වගේ. හැබැයි වේදනාව ඉතිරි වෙලා. වේදනාව නැති වෙලා නැහැ. වේදනාව ඉතිරි වෙලා. හැබැයි මේ වේදනාව නැති කරගන්න දැන් ගන්න කිසිම වේදනානාශකයක් නැහැ. ගන්න පුළුවන් හැම වේදනානාශකයක්ම අරගෙන. දැන් මේ తත්වය සාමාන්‍යයෙන් පුහුදුන් හිතකට දැනෙන්නේ බක්ත වයසට ගියාම. ඒ කියන්නේ ජීවිතේ සෑහෙන අත්දැකීම් ලැබලා වයසට ගියාම තමයි. නමුත් මේ කාලේ වෙනකොට අපිට මොන ගැහෙනවා? තරුණයන්. අරුණම ගියේ නැත්තන් මේ හිස් තැන ඉන්නවා. යෝන් වියේ සිටින අත්තන් සමහර විට පාසල් වියේ ජීවිතේ හිස්. කිසිම දෙයකින් සතුටක් නැහැ. කිසිම දෙයකින් කිසිම වේදනානාශකයක් අහන්නේ නැති ජීවිත. බොහෝ විට ඔය සීදී නසා ගැනීම වලට එන්න මෙය මූලික හේතුවක් වෙනවා. එකම හේතුව නෙමෙයි, හැබැයි ප්‍රබල හේතුවක් වෙනවා. මක් නිසාද? දුක තියෙනවා. හැබැයි සතුටක් හොයාගන්න දෙයක් ඇහැට පේන්නේ නැහැ. පේන තෙක් මානික නැහැ. ඉන්නත් බෑ. හරියට ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ. ඉන්න බෑ. හැබැයි සිසිල් දිය කොහෙවත් නැහැ. දිහිතනවා මරණේවත් උදව් කරයි. මරණයවත් උදව් කරයි. කල්‍යාණ මිත්‍රේනි, මේ තමා පුහුදුන් ජීවිතය. පුහුදුන් ජීවිතයට වෙන මාවතක් නැහැ. වෙන කිසිම මාවතක් නැහැ. ඉතින් පුහුදුන් ජීවිතේ යන්නේ ඔය අන්ත දෙකේ තාමසිකල්ලිකාණ යෝගෙයි අත්තිකල මතාණ යෝගෙයි මේ යෝග දෙකේ තමයි යන්නේ මේ අන්ත දෙකේ. දැන් ඒ කෙලවරක ගිහිල්ලා හැප්පුණාම අනිත් අන්තයට වැටෙනවා. ඒ අන්තෙ ගිහිල්ලා හැප්පුණාම මේ අන්තයට වැටෙනවා. එහෙම තමා. ඒ අන්තවල ගිහිල්ලා හැප්පිච්ච ජීවිතවලට දහම දොරක් කරලා දෙනවා. මැදුම් පිළිවෙත නැමැති දොර, මධ්‍යම ප්‍රතිපදාව නැමැති දොරටුව. මේ මැදුම් පිළිවෙත අන්තවලට යන්නේ නැහනේ. එතකොට මැදුම් පිළිවෙත කියන්නේ වේදනානාශකයක් නොවේ. එහෙනම් කුමක්ද මැදුම් පිළිවෙත අපිට කියනවා? මේ ජීවිතේම සටනක්නේ. සටනක්නේ, වේදනාව එක්ක කරන සටනක්. සුව වේදනාව එක්ක සටනක් කරනවා අපි හිතුවට නෑ කියලා. අපි කරනවා සටනක් කුමක්ද? තියාගන්න. ඒ සුව වේදනාව තියාගන්න, රඳවගන්න. යන්න නොදී පැල කරගන්න. දුක් වේදනාව එක්ක කොහොමද සටනක් කරන්නේ? මේක අසාර්ථ වෙනකොට අපි වේදනා නාසක ගන්නවා. දැන් මේ දහම් මග අපිට මොකද්ද කියන්නේ? විපස්සනාව අපිට කියන්නේ කුමක්ද? වේදනාව එක්ක කරන සටන නවත්තන්න. වේදනාව සමග කරන සටන අසාර්ථකයි. ඒයින් දිනපු කෙනෙක් නැහැ. වේදනාව කියන්නේ තමන්ගේ සොල්දාදුවෙක් නෙවෙයි. තමන් කියන්නේ මේ හමුදාවක අනදෙන නිලධාරියෙකුත් නොවෙයි. එහෙම කෙනෙකුත් නෙවෙයි. ඉතින් මෙතන බොරුවක් රැවටීමක් තිබෙන්නේ. රැවටුණු හිතටයි පුහුදුන් හිත කියන්නේ. තමන්ටම රැවටිලා. තමන්ටම රැවටුණු හිතක් තමයි පුහුදුන් හිත. ඒ කිසියම් මොහොතක අපිට රැවටෙනවද? අන්න ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ පුහුදුන් හිත. ඕනෑම මොහොතක අපිටම රැවටෙනකොට එතන ක්‍රියාත්මක වෙන්නේ පුහුදුන් හිත. විපස්සනාව අපිට කියනවා මේක තේරුමක් නෑ. මේ දුකත් එක්ක කරන සටන නිරර්ථකයි. ඒයින් දිනපු කෙනෙක් නෑ. හැමදාම සටන් කර කර ඉන්න පුළුවන්. හැබැයි දිනූ කෙනෙක් නෑ. මත්නිසාද මේ දුක කියා කියන්නේ ඵලයකට. ඵලයකට. එහෙම කියනකොට කල්‍යාණ මිත්‍රයන්ට හිතාගන්න පිළිවන්. ඇයි මේ නිරර්ථක වෙන්නේ? මේ ඵලයක් එක්ක, ගහක ගෙඩියක් පොලයක් එක්ක, මේ ගහත් එක්ක තරහට ගහ කියන ප්‍රශ්නේ විසඳන්න අපි ගෙඩි ටික බිමට කඩලා දැම්මොත්, පොල ටික කඩලා දැම්මොත්, අතු කඩලා දැම්මොත්, ඒ ලොකු ව්‍යායාමයක්, ලොකු මහන්සියක්. හැබැයි මහන්සිය මිස ස්ථිර ප්‍රතිඵලයක් නැහැ. ස්ථිර ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මේ විපස්සනාව කියනවා මේ ඵලත් එක්ක ප්‍රතිඵලත් එක්ක සටන් කිරීම අතාරින්. අමාරුම දේ මේ තමයි. මේ සටන් කිරීම අතාරින්න. මොකද පුහුදුන් හිත ඇදිලා තියෙන්නෙම මේ මට ඕනේ විදියට වෙන්න ඕන. මට ඕනේ විදියට වෙන්න. මමයි තීරණය කරන්නේ. මමයි පාලකයා. අනිත් හැම දෙනාම මට යටත් වෙන්න. ඉතින් බාහිර වශයෙන්ුත් ඒ බලේ පතුරවන්න හදනවා. අභ්‍යන්තර වශයෙන්ුත් ඒ බලේ පතුරවන්න හදනවා. දැන් මේ පුහුදුන් හිත නිර්මාණය වෙලා තියෙන එක මූල ද්‍රව්‍යයක් තමයි මේ මමයි ලොක්ක කියන මූල ද්‍රව්‍ය කීපයකින් පුහුදුන් හිත ඇදලා තියෙන්නේ. පුහුදුන් හිත කියන්නේ මේ විසංකාරයක් නෙමෙයි, කියන්නේ අසංකතයක් නෙමෙයි, ඒක සංස්කාරයක්. හේතු නිසා හැදුණු දෙයක්. එක හේතුවක් තමයි, එක මූල ද්‍රව්‍යයක් තමයි මමයි ලොක්ක. මමයි ප්‍රධානියා. ඉතින් ප්‍රධානියෙක් කියලා ජීවිත කාලෙම හිතාගෙන හිටිය කෙනෙකුට කවුරු හරි කිව්වොත් මේ ඔබ නෙමෙයි ප්‍රධානියා, ඔබට ඕනේ විදිහට නෙමෙයි මෙතන වැඩ වෙන්නේ, එහෙම වැඩ කරන්නත් බෑ, එහෙම අහන කෙනෙකුත් නෑ, ඒ නිසා ඔය මානය අතාරින්න, ඔය තනතුර අතාරින්න. ඒ තනතුර ඔබම හිතාගත්ත තනතුරක් මිස කවුරුවත් දුන්නු තනතුරක් නෙවෙයි. එහෙම කිව්වහම මේ හිතට තරහ යනවා. පුදුන් හිතට තරහ යනවා. ඒ විපස්සනාව කියනකොට අහන්න අපේ හිත කැමති නෑ. ඊට වැඩිය සමාධිය ගැන කතා කරනකොට අහන්නට ආසයි. ඒ පුදුන් හිත කැමති සමාධිය ගැන අහන්න, සමත භාවනාව කරන්නත් ආසයි. මුලින් බෑ කිව්වට පස්සේ හිත කැමති වෙනවා භාවනා කරන්න. ඒකනේ ඉතින් ඔය සමාධි ධ්‍යාන සමාපatti වගේ වට හිත යන්නේ කැමති නිසානේ. හැබැයි විපස්සනාව ඊට වෙනස්. ඒ ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරන්නේ මේ හේතුව නිසා. තමන්ම අදාගත්ත සිංහාසනයක අට්ටාලයක තමන් මෙපමණ කල් වැජබුණානේ. විපස්සනාව කියන ඔය අට්ටාලේ දිරපු අට්ටාලයක්. ඔය සිංහාසනය හුඹහක්. ඔ කඩන් වැටින දෙයක්. කඩන් වැටින්න කලින් බහින්න. මෙහෙම අහන්න කැමතිද? සමාධියේ සමාධියට වශී වුණු, සමාධියට රැවටුණු, සමත භාවනාවට මුලා වුණු හිත් කැමති නෑ විපස්සනාවට එන්න. ඒ වචනෙට කැමති විපස්සනා කියන. සමහර හිතන් ඉන්නවා අපි විපස්සනා කරනවා කියලා. හැබැයි ඇත්තටම බැලුවොත් ඔය සමතේට රැවටුණු, සමාධියට මුලා වුණු හිත් විපස්සනාවට කැමති නෑ. ඒ ඇතුළතින්ම එනවා බාධාවක්, නිකන් ආපහු වදින ගතියක්, ආපහු සමාධියට අදිනවා. මේ අත්දැකීම හැමෝම ලැබලා ඇතිනේ නැවත නැවත හුස්මට හිත අදිනවා. නැවත නැවත සක්මනට, නැවත නැවත මෛත්‍රියට, කුමක් හෝ ඒ සමාධි නිමිත්තට, සමාධි කමටහනට ඇදිලා යනවා. දන්නේම නැහැ. භාවනා කළා කියලා හිතනවා ඇත්ත, භාවනාවකුත් කළා. හැබැයි අර කරපු පුරුදු වේදනානාසකයේ ගැනීම තමයි කරලා තියෙන්නේ. ඒ වෙනුවට මේ ප්‍රතිඵල එක්ක සටන් කිරීම වෙනුවට මුල හොයාගන්න, දුකෙහි මුල හොයාගන්න, දුකෙහි මූලය, වේදනාවේ මුල, බීජේ හොයාගන්න. මේ දුක නැමෙති ගහ මුලින්ම උදුරලා දාන්න. මුලින්ම උදුරලා දාන්න. කොළ කඩලා දාන්න පුළුවන්. කොළ හැලෙන කාලෙක කොළ කඩලා දැම්මොත් ආයෙත් දලුලන කාලේ වෙනකල් කොළ නැහැ. රැවටිලා ඉන්න පුළුවන්. හැබැයි ඊළඟ වැස්ස ආවට පස්සේ, අව් ආවට පස්සේ ආයෙත් දලු දාන්න පටන් ගන්නවා. ආයෙත් දලු ටික කඩලා දාන්න. මේ තමයි සාමාන්‍ය ගමන. ඒ වෙනුවට මේ දුක නැමෙති ගහ මුලිනු පුටා ගමන්. ඒ සඳහායි විපස්සනාව තිබෙන්නේ. ඒ විපස්සනාව උඩට 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 එන ගමනක් නෙවෙයි. ඒ සමතේ සමාධිය තමයි උඩට 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 එන්නේ. දැන් තමන් ඉහළට 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 ගෙනියන හිත හිත කැමැතිනේ උඩට යන්න. හැම දෙයකටම වැඩි ඊට වැඩි අත ඉහළට යන්න අතට වැඩි එහෙට. ඉතින් සමාධිය තමයි හොඳම දේ. එහෙම උඩට ගෙනියන්න. තමන් උඩම 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 අට්ටාලයක් හදලා ඒ හැම දෙයකටම වැඩි උඩින් තියන්න හොඳම දේ තමයි සමාධිය. විපස්සනාව යන්නේ පහළට පහළට පහළට. ඉදිය තැනින් පහළට වැටෙනව නෙවෙයි මුල හොයාගෙන. අපි ගියේ දල්ල හොයාගෙන. දල්ල හොයාගෙන ගියේ දලු කඩලා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ වෙනුවට විපස්සනාව අපිට කියනවා යන්න මුල හොයාගෙන. යන්න මුල හොයාගෙන. ඉතින් මේ කොහොමද මුල හොයාගෙන යන්නේ? මුල හොයාගෙන යන්න අපිට ගහක් ඕන. ගහක් නැතුව මුල හොයාගන්න බෑනේ. ගහක් එක්කයි මුල හොයාරන්න ඕනේ. ගහ මොකද්ද? ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්නේ. තියෙන ප්‍රශ්නේ තිබුණු ප්‍රශ්නේ නෙවෙයි, එන ප්‍රශ්නෙකුත් නෙවෙයි, දැන් පැමිණ තිබෙන තාම නික්ම ගොස් නැති ප්‍රශ්නේ. ඇවිත් තිබෙනවා හැබැයි අපෝ ගිහින්නේ. අන්නේ ප්‍රශ්නේ. ඒතර දැන් බලන්න ඕනේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇහුව ගමන් නෑ කියලා. නෑ ප්‍රශ්නයක් නේ. හිත පොදුන් හිත එහෙම තමයි කියන්නේ. මට ප්‍රශ්නයක් නේ. මේ පොදුන් හිත හැම විටම අන්තදා. හැම විටම අන්තකේ. එක ප්‍රශ්නයක් නෑ කියන අන්තේ ඉන්නවා. එහෙම නැත්නම් ප්‍රශ්නමයි කතා කරන්නේ. තියෙන ප්‍රශ්නමයි කතා කරන්නේ. තියෙන තිබුණු තියෙන තියේදීයි අනාගතයේ අනුමාන කරන මේවා ගැනමයි කතා කරන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ කියන්නේ. ඉතින් මේ කෙලවරක් නැති ප්‍රශ්නත් එක්කත් මේ වැඩේ කරන්න බෑ. ඒතර එක තැනක් හරන්න දෙන්නේ නැහැ නේ හිත. අතනත් පොඩ්ඩක් හරනවා, මෙතනත් පොඩ්ඩක් හරනවා, මෙතන හරනකොට තව ප්‍රශ්නයක් එනකොට මේක අතරලා එතෙන්ට ගිහිල්ලා හරනවා. ඉතින් ජීවිත කාලෙම පුංචි පුංචි ගුල් ටිකක් හාරලා තියෙනවා මිසක් මුලක් හොයාගන්න හම්බෙලා නැහැ මොනම ගහකවත්. ඒ වගේම ප්‍රශ්නයක් නැහැ කියන හිත ආරන්න පටන් ගන්න. ඉතින් ප්‍රශ්නයක් නැත්තම් මොකටද? මොන වගේ මුලින් උපුටා දාන්නද? උපුටන්න දෙයක් නැත්තම්. නෑ අපි හොයාගන්න ඕනේ අපිට මොකද තියෙන ප්‍රශ්න. මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මොකද? විපස්සනාව හැම විටම වර්තමාන අත්දැකීමත් එක්කයි ගමන් කරන්නේ. වර්තමාන අත්දැකීමත් එක්ක. මේ වෙලාවේ මොකද තියෙන ප්‍රශ්න? මදු වේකන එක වෙන්න පුළුවන්. නෑ මේක වෙන්න බෑ. මීට වැඩි සංසාරේ ප්‍රශ්න මීට ලොකුයි. නෑ සංසාර ප්‍රශ්න කියලා වෙනම ප්‍රශ්න ටිකක් නෑ. අපි දන ඒවා වෙනම ප්‍රශ්න ටිකක් තියෙනවා. සංසාර ප්‍රශ්න කියලා. මේ ජීවිතේ ප්‍රශ්න එකක්, තිබහ එකක්, සංසාර ප්‍රශ්නේ වෙනම එකක්. මේ එහෙම වෙනම ප්‍රශ්නයක් නෑ. මේ හැම ප්‍රශ්නයක්ම සංසාරික ප්‍රශ්න. විපස්සනාව කියන්නේ එහෙමයි. මේ හැම ප්‍රශ්නයක්ම මතුවෙන්නේ සංසාරයේ නැමැති මූලයේ. ඒ ප්‍රශ්නේ කායිකද, මානසිකද, සමාජිකද, දේශපාලනද, වෙනසක් නෑ. ගැටලුවක් නම් ඒ ගැටලුව පැන නගින මූලය තමයි සංසාරය. ඒ නිසා ඕනම ගැටලුවක් ආරගෙන ගියොත් සංසාරයේ නැමැති මුල දකින්න පුළුවන්. හැබැයි ආරගෙන යන්න ඕනේ. අන්න ඒ ගමනටයි විපස්සනාව කියන්නේ. විපස්සනාවට එනකොටම අර සතන නවතිනවා. සටනක් නෑ. දලුත් එක්ක කරපු සටන, ගෙඩිත් එක්ක, අතුත් එක්ක, කොලත් එක්ක කළ සටන නෑ. එතනම සාමය. එහෙම ලොකු සාමයක්. හැබැයි ඒ සාමයට රැවටෙන්නේ නෑ. ඒ නෙමෙයි සැබෑ සාමය, ඒ නෙමෙයි ගැඹුරු සාමය, ඒ නොවේයි අහිමි නොවන සාමය. ඒ නොවේ. මුළු සංසාරේම හදන්නේ අපිව රවට්ට. මේ පොදුන් හිත කියන්නේම රැවටිච්ච හිතක්. අපි මේක ගැන කලින් කතා කරලා තියෙනවා. අපි ඒ ගැන භාවනා කරලා තිබෙනවා. පොදුන් හිත කියන්නේම රැවටුණු හිතක්. ඒක මෝහණයට පත් වුණ හිතක්. සංසාරයට වශී වුණු හිතක්. සංසාරයට වසඟ වුණු හිතක්. සංසාරයට මෝහණය වුණු හිතක්. ඒ හිත රවට්ටන්න හරි ලේසියි. බුදුන් හිත රැවටෙනවා. රවට්ටන්නත් ලේසි. බොහෝම ඉක්මනින් රැවටෙනවා. මේ රැවටුණු හිතට සීනි බෝල දීලා තවත් රවට්ටන්න පුළුවන්. බෝනික්ක දීලා රවට්ටන්න පුළුවන්. සෙල්ලම් කාර් දීලා රවට්ටන්න පුළුවන්. මේවට තමයි හැමදේම මේ හිත රැවටුනේ. මේ දෙකම සමාන. පුදුන් හිතයි රැවටීමයි. මේවා එකම දෙයට කියන වචන දෙකක් විතරයි. පෘථග්ජන හිතයි රැවටීමයි. පෘථග්ජන හිත රැවටෙනවා කියනවට වැඩිය රැවටීමට කියන තවත් නමක් තමා පෘථග්ජන හිත කියන්නේ. පුදුන් හිත කියන්නේ. දැන් පුදුන් පුද්ගලයෝ කියලා කොටසක් නෑ. අපි හිම කෙනා මම පුදුන් කෙනෙක්, එයා පුදුන් කෙනෙක් නේ. එහෙම කෙනෙක් නෑ. මෙතන තියෙන්නේ සිත් පමණයි. රැවටුණු සිත්. රැවටුණු සිත් තිබෙනවා. රැවටුණු බව දන්නේ නැති රැවටුණු හිත්. ඊළඟ හිත තමයි රැවටිලා හැබැයි රැවටුණු බව දන්නවා. තුන්වෙනි හිත තමයි රැවටිලා රැවටුණු බවක් දන්නවා. නොරැවටි ඉන්න උත්සාහ කරන හිත. හතරවෙනි හිත රැවටිලා නැහැ. කියන රැවටීමෙන් එළියට ඇවිල්ලා නොරැවටුණු හිත රැවටිලා නැති බව දන්නවා. මෙන්න හිත හතරක්. පුද්ගලයෝ හතර දෙනෙක් නෙමෙයි, හිත හතරක් තිබෙනවා. රැවටීමෙන් මේ මායාවෙන් නිදහස් වෙලා නොරැවටෙන හිත. නොරැවටෙන බව දන්න හිත. ආය කාටවත් රවට්ටන්න බෑ. කිසිම දෙයකට රැවටෙන්නේ නෑ කියන එක මේ මායාවක් නෙමෙයි, මානයක් නෙමෙයි. ඒ අත්දැකීම ලා. ඒ කියන්නේ මේ මෝහණයෙන් අවදි වූ හිත. සංසාරික මෝහණයෙන් අවදි වූ හිත. වල ආයි හීන නෑ. සංසාරික නින්දේ තිබෙන හිත්වලට තමා හීන පේන්නේ. සංසාරික නින්දෙන් අවදි වුණාට පස්සේ ආයි සංසාරෙට බෑ. එයාට හීනයක් වෙන්නත්. පය වෙන හීනයක්, ඇඬෙන හීනයක්, ඊර්ෂ්‍යා හිතෙන හීනයක්, ඌල්ලන හීනයක්, කෙලපෙරෙන පෙරේත හීනයක්, මොනම හීනයක්වත් වෙන්නන්ට බෑ සංසාරික නින්දෙන් පිපිදුණු හිතකට. ඒ ඔක්කොම ටික තියෙන්නේ සාංසාරික නින්දේ ඇලි ගැලී තිබෙන හිත්වලට. ඔය ඔක්කොම ඇත්ත. ඔය හැම එකක්ම ඇත්ත. නොරැවටුණු හිත් තිබෙනවා. නොරැවටුණු බව දන්න. ඊළඟට නොරැවටි ඉන්න උත්සාහ කරන, රැවටිලා රැවටුණු බව දන්න හිත් තිබෙනවා. දෙවෙනි හිත තමයි රැවටිලා රැවටුණු බව දන්න. හැබැයි උත්සාහ කරන්නේ රැවටුණා රැවටුණා කියලා දැනගෙන ඉන්නවා. සිහිය සතිය කරන්නේ ටික සතියෙන් දැනගන්නවා මොකද වෙලා තියෙන්නේ එච්චරයි. උත්සාහයක් කරන්නේ නැති නිසා බොහෝ විට සතියට දෙන උදාහරණේ තමයි කැඩපත. කැඩපත මොනවත් කරන්නේ නැහෙනි. කබ තියෙනවා නම් කබ තියෙනවා කියලා කියන. හැබැයි කබ පිහිදාන්නේ නැහැ. කැඩපත ඇවිල්ලා කබ පිහිදාන්නේ නැහැ. ඒ වගේ සිහිය ඇවිල්ලා මේවා පිරිසිදු කරන්නේ නැහැ. ඒ සිහියක්, ඒ මට්ටමේ සිහියක් තියාගෙන කෙනෙකුට ඉන්න පුළුවන්. රැවටුණා, රැවටුණු බව දන්න. හැබැයි දන්නා නිසා එක්තරා මට්ටමකින් රැවටිලා නැහැ. දැන් 100ට 100ක් එයා රැවටිලා නැහැ. හැබැයි අර කිසියම් ප්‍රතිශතයකට රැවටිලාද ඒ රැවටීමෙන් නිදහස් වෙන්න උත්සාහයක් ගන්නෙ නෑ. පළවෙනි හිත මොකද්ද? ඒක තමයි පුහුදුන්ම හිත. මොකද්ද? එයා රැවටිලා රැවටුණු බව දන්නේ. හැබැයි රැවටිලා නෑ කියලා හිතන් ඉන්නවා. මම රැවටිලා නෑ කියලා හිතන් ඉන්නවා. දැන් මේ හිත හතර හඳුනා ගන්න පිළිවන්නම් අන්න විපස්සනාව හරි පහසු වෙනවා. විපස්සනාවේදී මේ හතර අපි හඳුනා ගන්නවා. එකපාර හඳුනා ගන්න බෑ. මේ හිත හතර එකපාර නෑනේ. ඉතින් අපි තියෙන හිත හඳුනා ගන්නවා. එතන වර්තමානයේ හඳුනා ගන්න. හඳුනාගෙන බලනවා කොතනද ඉන්නේ කියලා. එතනින් තමයි අපි මුල හාරගෙන යන්නේ, මුල හොයාගෙන යන්නේ ඉන්න තැන. වෙන තැනකින් අපිට යන්න බෑ ඉන්න තැනින්. ඉතින් කල්යාණ මිත්‍රේනි මේ අද කියන්න අවශ්‍යම දේ තමා මේ විපස්සනාව ඕනෙම අත්දැකීමක් එක්ක යටට 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 යන්න පුළුවන්. ඕනෙම අත්දැකීමක් එක්ක ආරගෙන ආරගෙන යන්න පුළුවන්. දැන් සමාධියට බෑනේ ඕනෙම අත්දැකීමක් එක්ක සමාධිය හදාගන්න. උඩට 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 තට්ටු 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 හදාගෙන යන්න බෑනේ සමතේට. ඒකට වෙනම තැනක් වෙනම වේදිකාවක් ඕනේ කමටහනක්. ඒක උඩ තමයි සමතේ ගොඩනගාගෙන යන්නේ. මට්ටම් පළවෙනි මට්ටම දෙවෙනි මට්ටම. මේ විපස්සනාවට ඒක ප්‍රශ්නයක් නෑ. විපස්සනාව යන්නේ හාරගෙන යටට යටට. ඒ නිසා ඕනෑම අත්දැකීමක් එක්ක බලන්න පුළුවන් අපිට අපි කොතනද ඉන්නේ. අපි කොතනද ඉන්නේ? අපි රැවටිලා රැවටුණු බව දන්නේ නැති තැනකද? රැවටිලා රැවටුණු බව දන්න තැනකද? රැවටිලා රැවටුණු බව දැනගෙන ඒ රැවටිල්ලෙන් එළියට එන්න උත්සාහ කරන තැනකද? එහෙම නැත්නම් සම්පූර්ණයෙන් එළියට ආපු තැනකද? ඉතින් ඕනෑම අත්දැකීමක් එක්ක මේ පරීක්ෂණය අපිට කරන්න පුළුවනි. මේක සරලයි ලස්සනයි කරන්න හිතෙන පරීක්ෂණයක්, කළ හැකි පරීක්ෂණයක්. ඕනෑම තැනක ඕනෑම වෙලාවක හරියට ලේ අරගන්න පුළුවන් වගේ පරීක්ෂණයකට. ඒකට වෙනම තැනක් නැහැ. ඕනෑම තැනකදී ලේ අරගන්න පුළුවන්, උණ බලන්න පුළුවන්. ඒ වගේ විපස්සනාව ඕනෑම තැනකදී කළ හැකි, කළ යුතුයි. මුළු විශ්වයේම විපස්සනාව නැමැති පරීක්ෂණයට ලැබ එකක්, විද්‍යාගාරයක්, පරීක්ෂණාගාරයක්. ඒ පැහැදිලි දැක්මත් එක්ක අපි ටිකක් මෙනෙහි කරලා බලමු. අපි කොතනද ඉන්නේ මේ මොහොතේ? මේ මොහොත දිහා බලන්න මේ මොහොතෙහි කායිකව හෝ මානසිකව ලබන අත්දැකීම ඒ අත්දැකීම කුමක් හෝ කායිකව හෝ මානසිකව නැතිනම් කායිකව හා මානසිකව ලබන අත්දැකීම ඒ අත්දැකීමට අපි රැවටිලාද ඉන්නේ රැවටිලා රැවටිලා නැහැ කියලා හිතාගෙන තින්නේ නැතිනම් රැවටිලා රැවටුණු බව දැනගෙන තින්නේ එසේත් නැතිනම් රැවටි රැවටුණු බව දැනගෙන රැවටීමෙන් එළියට එන්න වීරිය කරමින්ද ඉන්නේ නැතිනම් කිසිම රැවටීමක් නැහැ නොරැවටුණු මොහොතක් බව දන්නා තැනකදී ඉන්නේ ඇසීමක් විය හැකි වර්තමාන අත්දැකීම නැතිනම් දැනීම සිත් නැතිනම් මතක් වීම නැතිනම් ඇඟීම චිත්ත වේගය වේදනා නාසිකයක් හොයනවද අමිහිරි ශබ්දය මිහිරි ශබ්දයකින් වහගන්න නැතිනම් මිහිරි ශබ්දය නිහඬියාවකින් නිශ්ශබ්දතාවයකින් වහගන්න කැක්කුමක් පහසුවකින් ආවරණය කරගන්න හමිහිරි මතකය මීරි මතකයකින් අංගගන්න නැතිනම් ඕනෑම මතකයක් සිතිවිලි නැති ස්වභාවයකින් වහගන්න මේ තමා පුදුම හිත ගමන් කරන මාර්ගය සමතේ යන්නේ මේ පාරෙන තමයි ටිකක් ඉහලින් ශබ්දෙන් නිශ්ශබ්දතාවට අපහසුවෙන් පහසුවට හිතන හිතින් නොහිතන හිතකට ශබ්දයේ නොවේ ප්‍රශ්නය නිශ්ශබ්දතාවයේ නොවේ පිළිතුර කායික අපහසුව නොවේ ගැටලුව උත්තරය කායික සුවපහසුවත් නොවේ සිතිවිලි ඒම නොවේ අර්බුදය එම නිසාම සිතිවිලි නැති හිතක් නොවේ විසඳුම. මේ අවබෝධයට එන්න පුළුවන් නම් ලොකු රැවටීමකින් ගැලවෙන්න පුළුවන්. කමිහිරි ශබ්දයකට මිහිරි ශබ්දේ නැමැති වේදනානාසක ශබ්දවලට ශබ්දතාවේ නම් වූ වේදනානාසකය කායික පහසුතාවන්ට සුවපහසුව නම් වූ වේදනානාසකය නැතිනම් කිසිවක් නොදැනීම නැමැති වේදනානාසකය සිතිවිලි වලට සිතිවිලි නැති සිත නැමැති වේදනානාසකය ද අපි හොයන්නේ භාවිතා කරන්නේ වර්තමාන අත්දැකීමත් සමග සිටිමු ඇසීමත් සමග දැනීමත් සමග මතක් වීමත් සමග සමතේට ඇදී යන්න පිළිවන් සමතේ වැඩූ කෙනෙක් සමත නිමිත්තට අරමුණට කමතහනට හෝ සමතයෙන් පැමිණි තැනට ඇදිලා යන්න පුළුවන් උස්මට එන්න පුළුවන් නැවතත් ඒ රැවටීම දකින්න පවට්ටන්න හදන හැටි දකින්න සමාධිය නැමැති වේදනා නාසකයෙන් ප්‍රශ්නය යට ගහන්න හදන හැටි දකින්න රැවටෙනවද නැද්ද අවදීන් සිටීමයි අත්‍යවශ්‍ය විපස්සනාවට නිදි කිරා වැටෙන හැටි සිහිනයක් දකින්න පටන් ගන්න හැටි දකින හීනයකට රැවටෙන හැටි රැවටුනේ හීනයකට බව නොදන්නා හැටි රැවටීම රැවටීම විදිහට වටහා ගත හැකි හැකියාවකින් විපස්සනාව පිළිබඳ ප්‍රවේශයකි. කිසියම් දුරකට විපස්සනාවේ රසය ස්පර්ශ කළ අත්දැකීමකින් අපි එසරිමු. කල්‍යාණ මිත්‍රේනි, මේ කාලය අපට බල කර සිටිනවා මේ විපස්සනාව පුහුණු කරන ලෙස. ඇති වේදනා නාශක ගත්තා, ඇති වේදනා නාශක වලට රැවටුණා, කිසිම වේදනා නාශකයක් අහන්නේ නැති තැනකට එන්න කලින් වේදනාවේ මූලය හොයාගෙන ගොස් වේදනාව නැමැති ගහ මුලින් උපුටා දමයි. මෙකල තරම් ඒට සුදුසු තවත් කලක් නැති තරම්. මෙකල තරම් ඒ සඳහා අපට බල කර සිටින තවත් අවස්ථාවක් නැති තරම්. මෙකල තරම් ඒ සඳහා අරමුණු කමටහන් අත්දැකීම් අවස්ථා ඉරුණු තවත් කලක් නොමැති තරම්. විපස්සනා යෝගියාට මුළු ජීවිතේම අමතහන් නිදානය ආකරය. විපස්සනා යෝගියා කවදාවත් දුප්පතෙක් නොවෙයි. පොහොසතෙක්. කමටහන් වලින් පොහොසත්. කල්‍යාණ මිත්‍රේනි, රැවටීම තමා හිතේ මූලික ගතිය. රැවටීම ඉතින් ඒ රැවටීම නැමැති මූලික ගතිය ඊළඟට මම රැවටෙන කෙනෙක් නෙවෙයි කියලා රවට්ටලා තියෙනවා. ඒක තමයි භයානකම රැවටීම. උපමන රවට්ටලා තියෙනවද කියනවනම් කාටවත් මාව රවට්ටන්න බෑ කියන තරමටම රවට්ටලා. ඉතින් එහෙම රවට්ටන්න නැතුව සංසාරෙට අපිව මෙපමණ දුරක් එක්කෙන්න බෑ. අපි තවත් හිතනවා නම් අපි කාටවත් රවට්ටන්න බෑ, මං කාටවත් රැවටෙන්නේ නෑ කියලා. එය අමුමාමු රැවටීමක්. එහෙම කෙනෙක් ඕනෙම කෙනෙක් කරවත් ඕනෙම දෙයකට රැවටෙන. රැවටෙන්න පුළුවන් කියන්නේ ඉස්සල වැටෙන්න පුළුවන් කියන අවධානයෙන් ඉන්නවනම් නොවැටි ඇවිදින්න පුළුවන්. වැටෙනකොට බේරෙන්න පුළුවන්. වැටුණත් නැගිටින්න පුළුවන්. හැබැයි නෑ, මම ලිස්සන කෙනෙක් නෙමෙයි, වැටෙන කෙනෙක් නෙවෙයි කියලා හිතුවොත් අහක බලාගෙන යන්න පටන් ගන්නවා. අහක බලාගෙන යා හැකි ගමනක් නෙවෙයි සංසාරය. හැබැයි සංසාරේ හැමදේම හැදුවේ අපිට අහක බලාගෙන යන්න කියලා තමයි. අහක බලාගෙන යන්න. පාර හොඳට තියෙන. ගල් මුල් නැහැ. උස්මිටි කන්නේ සමතලයි. ඉතින් අපි හැමදේම ප්‍රාර්ථනා කරන්නේ එම ගමන. හැම තින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන්නේ ගල් මුල් නැති, උස්මිටි කන්නේ නැති, වලගොඩලි නැති, සමතලා ලිස්සන් නැති පොළොවක යන ගමන. අපි හිතනවා එහෙම ප්‍රාර්ථනාවකින් ඉෂ්ට වෙයි කියලා. ඒ හීනේ අපිට පෙන්න අර කැරට් අලේ වගේ දක්. ඒ අපිත් ඇස් වහගෙන යනවා, වැටෙනවා, රිදෙනවා, අත ගන්නවා, ආලේපයක් ගා ගන්නවා, වේදනානාසිකය ආයෙ නැගිටිනවා, ආයෙ ටිකක් යනවා, ආයෙ අමතක වෙනවා, ආයෙ හක බලනවා, ආයෙ වැටෙනවා. වැටෙන එකේ කෙලවරකුත් නැහැ, රිදීමේ කෙලවරකුත් නැහැ, වේදනානාසක ගාගන්න එකේ කෙලවරකුත් නැහැ, නැගිටින එකේ කෙලවරකුත් නැහැ, අහක බලාගෙන යන එකේ කෙලවරකුත් නැහැ, ආපහු වැටීමේ කෙලවරකුත් නැහැ. මේක තමයි සංසාරය. එකම එක වතාවක් කරේ අඩිය තියෙන තැන බලාගෙන අඩිය තියන්න කලින් කොතනද මේ තියන්නේ? වැටෙන තැනක, ලිස්සන තැනකද, පෙරලෙන තැනක? ඒ විපස්සනා දැක්ම, විපස්සනා ඥානය ඇති කරගන්න ජීවිතේම භාවනාවක් කරගන්න ඒ චේතනාවෙන් අදිටනින් ප්‍රාර්ථනේ. කල්‍යාණ මිත්‍රයනි, අපි අදට සමුගනිමු. හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා.